සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි භානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සතු කියලා. සිසින ලොකු ධර්ම දේශන අපේට මේ මෙතන දන්තල ආවහම ඉතින් අපි ධම් කතාවක් කතා කරමු කියලා කතා කරගෙන මේ එකතු වුණා. එතනදී අපිට දැනෙනද හැමදාම අපි ධර්ම දේශනා මේ ශ්‍රවණය කරන අපිට පුළුවන් අද ඕනනම් කමාරක් අවශ්‍ය මොහරි ප්‍රශ්න කාට හරි තියෙනවා දැනගන්න හෝ විශේෂ ගැඹුරු කරුණු තියෙන අවස්ථාව තියෙනවා නම් වඩා හොඳයි කියලා මට හිතුණා. මොන හරි දේශනාවක් කරනකොට කාට හරි මොන හරි එහෙම ප්‍රශ්න මොන හරි තියෙනවද සම්බුදාවනේ කමක් නැහැ. අපි මෙන්න දැන් අහන ප්‍රශ්නේදී මම ප්‍රශ්න අහන්න ගියොත් මේක වරදි මේ කියලා එහෙම හිතන්න එපා. කාටත් එක්ක උපකාරක වෙන්න පුළුවන්. අපි ඔක්කොම හරිනම් මේක නේද බඳහන් නේද. මම එක පැහැදිලි කරලා දෙන්න. මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ අද අදම අපිට ආශ්‍රයයක් කරගන්න පුළුවන් ප්‍රශ්න අහන්න නම් හොඳයිද? දැනුම පුරෝගත තව ඔළුවක් හැදිච්ච කෙනෙක් ජීවත් වීම නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ සසරෙන් එතර වෙන්න අද අදම අපි මොකද්ද කළ යුතු කොහොමද ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ? ඒ සඳහාම ප්‍රශ්න අහන්න නම් හොඳයි කියන එකත් මතක් කරනවා. අකුසල් සිත් කියලා ගත්තාම මේ අකුසල් සිත් ඔක්කොම තියෙනවා 12ක්. එතකොට ලෝභ සහගතව සිත් 8කුත් එක සම්පේප්ත කියලා කියනක තරහව අකමැත්ත යෙදිච්ච සිත් 4කුත් මෝහය යෙදිච්ච සිත් පටිඝ සුභාය යෙදිච්ච සිත් 2කුත් මෝහය යෙදිච්ච සිත් 2කුත්. එතනදී අපි කියමු පළවෙනි ලෝභ සිත් කියන එක පෙන්වනවා සෝමනස්ස යම්කිසි අකුසල කියන්නේ ඉතාම තමන්ගේ හිතේ හරි කැමැත්තෙන් වැඩි ලෝභයෙන් ඒවම ගේම ditthිසහගත කියන කුසල අකුසල කර්මඵල ඇදහිම කිනු තොරව කිසිම කෙනෙකුගේ මෙහෙවීමකින් තොරව තමන්ම හිතලා කරන එක එකට කියනවා සෝමනස්ස සහගත සතුටින්මයි ඒ ලෝභ සිත පහළ වෙන්නේ ලෝභකම කරන්නේ. කිසිම කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව තමන් හිත ළමයි කරන්නේ. අපි තුන් දැන් හොරකම් කරනවා කියන මේ ක්‍රියාව ගන්න, මේ හොරකම් කරනවා කියන සිත අපි කිව්වද නැහැ. ඇත්තටම කය වචනේ කරන වැරදි, කයෙන් කරන වැරදි තුන සහ වචනයෙන් කරන වැරදි හතර හිත මුල් වෙලා තමයි කරන්නේ. හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියලා නැත්නම් අවිච්ඡා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන ඔය ධර්මතා තුන. ඒකෙදි අවිච්ඡා නැත්නම් ওই ලෝභ කියන සිත ගත්තාම මේ සිත මුල් වෙලා කයෙනුයි වචනෙනුයි හිතෙනුයි කියන තුනෙන්ම මේ ක්‍රියාත්මක කරවනවා. ඒ ක්‍රියාත්මක කරවන්න උපකාරී වෙච්ච මුල් වෙච්ච සිතට තමයි අපි කියන්නේ අකුසල් සිත කියලා. එතකොට අපි හොරකම් කරනවා කියලා යමක් කළොත් ඒ හොරකම් කරනවා කියන ක්‍රියාව වෙනතනක තියෙන මුලින් උපද්දපු සිත ලෝභ සහගතමමයි. එතකොට කර්ම අකුසල කර්මයක් නේද මේක, මේක හොඳ නෑ නේද කියලා දන්නේ නැතිකම ඒකේ තියෙන දික්තිය. කාගෙන්වත් කිව්වේ නෑ, තමන් හොඳට හිතලා හිතලා තමයි මේක කළේ. ඒ හින්දා අසංකාරික. එතකොට මේ ඒක තමන් හරි කැමැත්තෙන් උත් කරා. කෙනෙකුට ඒක බරපතල අකුසල කර්මයක්. සසංකාරික කියලා කියන්නේ තමන්ට හිතක් නැහැ. ආන් අරක හොරකම් කරගෙන වරෙන්කෝ කියලා කවුරු හරි කියනවා. කියපු හින්දා කරනවා. හැබැයි තමන්ටත් කර්මඵල විශ්වාසයෙන් තොර. එලා මේ වගේ ওই සිත් ටික බෙදෙන ওই විදියට.
සෝතාපන්න මාර්ගංග වඩන ශ්‍රාවකේ උපාදාය කක්කරි බගෙන අරමුණක් කෙරේ උපාදාය රූපයක් හටගත්තා. ඒක තුල එතනින් දැන් ඒ කියන්නේ අපි මූලික අවදීදී අපි අපේ හිතේ පහළ වෙන අරමුණක් මානසිකාරයෙන් දකිනකොට ඒක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න උන එතනින් ඉදිරියට කොහොමද ඒක අපි ඒක අත්හැරීම දක්වා ඒක එක එක වැටීමෙන් ඒකේ ශූන්‍යතාවයේ තේරුම් ගැනීම දක්වා ඒක එතන මුල් අවදී
ඒකේද උපදාය රූපේද
අපි අරමුණක් දැකලා අපි අරමුණක් අපි මනසකල් සිහියෙන් කල්පනායෙන් ඉන්නකොට අපිට පේනවා මෙවන් අරමුණු රාශියක් පහළ වෙගෙන යනවා. ඒ අරමුණක් දැකපු දකින්න අරමුණකදී මෙතන හැංගීම් පහළ කරගෙන යන්නේ නැතුව එතනින් දෙන්න පුරුදු කරන අවස්ථාවේදී
නෑ දෙන්ති ක්‍රම දෙකක් තියෙනවා. අපි කියමු බුද්ධජනකනේ මහා කත්ති මහරතනස දේශනා කරන චක්කුම් පටිච්ච රූපී වජති චක්ක විඥාන තින සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදිති තන් සංජානති යම් සංජානති තන් විතක්කේති යම් විතක්කේති තන් පපංචේති යම් පපංචේති තෝ නිදානං පොදසු පපංච සංඤ්ඤසංකා සමුදාචරಂತಿ චක්කු විඤ්ඤේසු රූපේසු අතීතානාගත ප්‍රතිපමේසු. ඔන්න හොඳට අධිකරණය පෙන්වනවා කාරණාව. අපිට කෙලෙස් නැත්නම් අකුසල ධර්මයක් කෙලෙසයක් ඇති වෙන හැටි පෙන්වනවා. ඉස්සෙල්ලා ධර්ම කටක පෙන්වනවා ඇහැ නිසා, රූපය නිසා, මේ දෙන්න නිසා අරමුණු දක්න සිත් උපදිනවා. තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශයේ අරමුණ සිතෙන් විඳිනවා, විඳින අරමුණ හඳුනනවා. ඔනෝටික ගන්න හඳුනනවා කියලා කියනකොට ඇහැට පෙනීම මාත්‍රයක් විතරයි. දැන් වස්තුව මොකද්ද, ද්‍රව්‍ය කාරණා මොන, කිසිම විස්තරයක් එකතු වෙලා නැහැ. කිසිම දැනුමක් අපේ නැහැ. හරිද? හරියට කිසිම දෙයක් නොදන්න කිරි සත්වයේ ඇස් ඉදිරිපිට රූපයක් පේනවා බඳුයි. ඔය කියනකොට මේ යම් වේදිති තන් සංජානාති කියපු තැන යම් සංජානාති තම් විතක්ඛේති කියන සිද්ධියේදී මෙන්න මෙතනින් අපිට පුළුවන් මේක ඉතර මට්ටමකට මම කියලා දෙන්නම්. මෙතනදී අපි නිකමට නිකම් කිව්වොත් මේක දෙම සංදියක් වගේ කියලා. දෙට වේවා නරකට වේවා පෙනෙන දේට අනුව ඒ සංඥාවට අනුව යම් සංජානති සංවිතක්කේදී යමක් හඳුනායිද ඒට කල්පනා කළොත් ඒ කල්පනා කළොත් ඒ පෙනෙන වස්තුවට නැඹුරු වෙලා ඒ දේට නැඹුරු වෙලා අපි යමක් හිතුවොත් ඒ හිතීමම ප්‍රපංචයක් වෙනවා. ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ටි. අපි ඔකට සිංහලෙන් කියනවා මම මගේ මගේ ආත්මය කියන කෙලෙසේ. මොකද රළු වචන ඕනේ නැහැ. මම සහ මට පෙනෙනවා කියන ධර්මතාවය නිර්මාණය වෙලා ඉබේ. ඔසිදී. එතකොට පෙනෙන දේ ආරම්භය අපි කියමු දැන් මේ රූපේ මේ ඉදිරිපිට එන තැනදී ඇහැයි රූපයයි දෙන්න නිසා මේ අරමුණ දක්වන හේතු උත්පන්න ඒ තුන් දෙනාගේ එකතු වීම නිසා අරමුණ විදිනවා. අරමුණ හැද සතහන පේනවා කියන තැන දක්වා තමයි යම් වේදිරි සංසප්තති කියන්නේ. මෙතනදී සත්පුරුෂ අසුර සද්ධර්මයේ කියන ධර්මතාව දෙක පිටින් අරගෙන තිබුණොත් ඇහැ රකින්න ඇහි ඉන්ද්‍රිය රකින්න ඇහැ අනු යන්න එපා. හමු වෙන අරමුණවලදී මේ විදිහට මෙනෙහි කරන්න කියන කාරණාව ඉගෙනගෙන තිබුණොත් පෙනී මාත්‍රේ එනකොටම එයා අර සත්පුරුෂ ඇසුර පැත්තට මනස හරවනවා. ඒකත් අහගත් ධර්මයේ පිටතනෝ සිහි කරනකොට ඒක සම්මා සංකප්පය වෙනවා. නමුත් තේන දේ අරඹ මේ අහවල් කෙනා නේද අහවල් පුද්ගලයා නේද කියලා පෙනෙන දෙයට හිතන්නේ කියත ඒක ප්‍රපංච වෙනවා. තේරෙනවද? දැන් එකම අපිට වස්තුවක් පෙනෙනකොටම අපි අනේ මේ පෙනෙන දේ අනිත්‍යයිනේ කියලා හිතනවා කියන්නේ පෙනෙන දෙයට හිතුවා නෙමෙයි. ඒ ධර්මතාවයේ උදව් කරගෙන අපි සම්මා සංකප්පයක් කරලා තියෙනවා. ඒ කියන්නේ පෙනෙන දේ ආරම්භය මෙහෙම බලන්න කියපු වචනේ අපි සිහි කරලා තියෙනවා. තේරෙනවා කීපේ. එතකොට පෙනෙන දේ ආරම්භය අපි හිතුවා. අපිට හිතන්න වෙන්නේ මොකද්ද? මේ අහවල් පුද්ගලයා අහවල් කෙනෙක් නැත්නම් ලස්සන රූපයක් කියලා අපි හිතනවා නම් ඒ හිතීමම අපිට ප්‍රපංචයක් වෙනවා කියලා කියන්නේ ඒ අරමුණ හටගෙන නැති වුණත් නැති වෙච්ච බව පෙනෙන්නේ ඇති බවම අපේ මනසේ රැඳිලා හිටිනවා. ඒ නිසා අපිට පරසායතන හයතම පෙනෙන මට්ටම් එනකොට හිතලා හදාගන්න පුළුවන්කම. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කුමන ආකාරයකට හෝ පෙනෙන දේ තුල ඇලෙන ගැටෙන විදිහට මානසිකාරය නොකොට සත්පුරුෂ ඇසුරේ පෙන්වපු ධර්මයක් සිහි කරගන්නවා නම් අපි උතනින් ඒක හැරෙව වෙනවා. හැබැයි එකක් මතක තබා ගන්නට ඕනේ යම් ප්‍රමාණයකට ප්‍රතික්‍රමයක් විතරයි කියන්නේ. මොකද ඔය මට්ටමේදී නීවරණ ධර්ම දුරු කිරීම සඳහා විතරයි ওই ගතිය තියෙන්නේ. මොකද සියල්ල සියලුවක් කරන් තාම පිරිසුදු නැහැ. තාම මේ තුල මෙහෙමද බලන්න ඉතුරු වෙනවා මේ පැත්තේ. කරන්න නැති වෙන්නේ. කියන්නේ මේ දහම ගොඩාක් ගැඹුරට යනවා. එතෙන්දී ඔය ටිකත් හසු වෙන මම අපි අර දකටපු සූත්‍රෙම බොහොම වටන පරයයක් තියෙන ටික අපි කතා කරමු. මෙන්න මේ ධර්ම ධාතුව නොදැන මේ ස්වභාවය නොදැක කවදාවත් සසරෙන් මිදෙනවා කියන සිද්ධියක් වෙන්නේ. මොකද මේ ලෝකේ තියෙනවා යතහ භූත ස්වභාවය කියලා එකක්. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණේ වේවා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නොවුණේ වේවා ලෝකේ පවතින සැබෑම ස්වභාවය වූ සත්‍ය ස්වභාවයක් තියෙනවා. වෙනස් නොවන ස්වභාවයක් තියෙනවා. අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිටින ස්වභාවයක් තියෙනවා. තත් අවිතත් අනඤ්‍යතත් කියලා එකට හඳුන්වනවා. භූතයි තතයි අවිතතයි අනඤ්‍යතයි කියලා. ඌ ස්වභාවයෙන් වෙනස් නොවන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයක පෙනී නොසිටින යථාර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්දයි කියලා කිව්වේ ඒ යථාර්ථයේ යම් බඳුද නුවණ එසේ නුවණ යම් බඳුද යථාර්ථ වහන්සේ එසේ වූ මට්ටමකට ආපු එකට. බුදුරජාණන් වහන්සේවත් කවදාවත් බුදුරජාණන් වහන්සේගේ අදහසක් බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය පෞද්ගලික අදහසක් ලෝකෙට දේශනා කළා නෑ. තථාගතයන් වහන්සේද ලෝකේ පවතින ඇත්ත ඇති හැටි දැන අවබෝධ කරගෙන ඒ පණිවිඩය ලෝකෙට කියපේ විතරයි තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම ඒ වචනේ අපිට අහගන්නම වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ නමක් තමයි ඒක ලෝකයට දෙන්නේ. ඒක මේ පිට ලෝකයට පේන්නේ. හරිනේ. එතකොට ඒ ධර්ම ධාතුව ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ ටික ඉගෙන ගත්තාම දැනගත්තාම සෝතාපට්ටි අංග වලින් දෙකක් අපිට හම්බ වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙක. ඊට පස්සේ තමන් තුල ඒ අහගත්ත දැනගත්ත ධර්ම ධාතුව ජීවිතේ කරගන්න දැක ගන්න තැනට යන්න තමන් තුලින් කාරණා දෙකක් එකතු වෙන්නට ඕනේ. සද්ද යෝනිසෝ මනසිකාරය සහ ධම්මාන ධර්ම ප්‍රතිපත්ති කියලා. එහෙම නැතුව ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසුමනසිකාරය තුලින් ඒ දෙක ඉස්සර වෙලා ගිහිල්ලා දකින්න තැනක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. යෝනිසුමනසිකාරය කියලා ධර්මානුධර්ම ප්‍රතිපatti කියලා යගේ ජීවිතේ ලැබෙන මොකද්ද කියන එකක් යනවා. අර ඉස්සලා අර ධර්මතදක නොලබනවා. එතකොට ඒ නිසා අපි ඉස්සලා ওই ටික හොඳට තේරුම් ගන්න පොඩ්ඩක් උපයෝගී කරගමු. මේ මෑතකදී මම මේ සූත්‍රෙම ටික බහුල වශයෙන් පෙන්වනවා, දේශනා කරනවා. මොකද මට බොහෝ වෙලාවකට හිතෙනවා ඒ සූත්‍රයේ අර්ථය විතරක් තේරුම් ගත්තනම් මෙච්චර කල් මේ අහපු සූත්‍ර ඔක්කොම පැත්තකින් තබලා ඒ විතරක් ඇති නිවන් දකින්නේ කියලා. මේ අවිතස සූත්‍රය එදා මේ රෝහිතස කියන දිව්‍ය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, යම් තැනක ඉපදීම, මහලු බව, මරණය, මේ චුත වීම, හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස, මම පාගමනින් ගිහිල්ලා ඉපදීම, මරණය, මහලු බව, චුත වීම නැති ලෝකයේ කෙලවරකට යන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. එතකොට ලෝකේ කෙලවරකට නොගොස් මහලු බව, මරණය, ඉපදීම, මරණය, මහලු බව කියන ධර්මතා නැති කරන්නත් බැහැ ලෝකේ කෙලවරකට නොගොස් කියලා පෙන්නලා. ඇහැ ලෝකේ කෙරවලයි, රූපේ ලෝකේ කෙලවරයි, කන්නස කියලා මේ පරිසායතන ටික පෙන්නලා. මෙන්න මේ කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගන්න කියලා මම මතක් කරන්නේ. ලෝකේ කෙලවර කිව්වේ කොතෙන්ටද, මොන වගේ තැනකටද, ලෝකය කියලා කිව්වේ මොන වගේ තැනකටද කියන එක තේරුම් ගන්න කියලා. එතකොට ඇහැ ලෝකේ කෙලවර, රූපේ ලෝකේ කෙලවර කියලා කියනකොට හැම වෙලාවෙම ඇහෙන් පෙනෙන රූප, ඇහැට පෙනෙන රූපය හොඳට රූපේ රූප ගතිකය කියලා කියනවා. මෙන්න මේ රූපේ ස්වභාවය හොඳට හිතට අල්ලලා දෙන්න. එතකොට ඒ රූපේ යම් බඳුද ඇහැ එබඳු යන ගණයට යනවා. ඇහැ ගැන අවබෝධ කරගන්න අමාරු වෙන්නේ නැහැ රූපේ තේරුම් ගත්තාම. ලෝකේ කෙලවර කියලා කිව්වේ ඇහැයි රූපෙයි. එතකොට මම ඒ රූපේ ගැන කියන්නම් මෙතෙන්දී තව දහම් ටිකක් අපිට හම්බ වෙනවා පස්සේ. ඉස්සෙල්ලා මෙන්න මේ ලෝකේ කෙලවර කියපු තැන තේරුම් කරගන්න ඕනේ. එතනදිද ඒක තේරුම් කරගන්න අපිට පෞද්ගලික පද උදව් කරගන්න අයිතියක් නැහැ. මට හිතලා මේ රූපේ මෙහෙමයි කියලා, නැත්නම් මෙතන මේක මේ සිතවිල්ලක් තියෙන්නේ කියලා, සංඥාවක් තියෙන කියලා මට ඕන විදිහට පනවන්න මේ ශාසනයේ අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගෝචර ධර්ම, නැත්තම් ගෝචර රූප, ප්‍රසාද රූප කියලා රූප පනවල ඒවැ තියෙන යථාභූත ස්වභාවය, ඇත්ත ඇති ඇති පවතින ස්වභාවය බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලම පෙන්වලු තියෙනවා. ඉස්සෙල්ලා ඒ ඇහැට පෙනෙන ලෝකේ කෙලවරයි කියපු රූපේ යත්තා භූත ස්වභාවය තථාගතයන් වහන්සේ පෙන්වන වචන ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒකයි අපි හැමදේම හරියක්ද නැත්නම් පෙළදහම නොඉක්මවා කියලා කියන්නේ රූපය ගැන කතා කරනකොට රූපය කියන එකේ රූපේ ලෝකේ කෙලවරයි කියනකොට ඒ ලෝකේ කෙලවර වූ රූපය තථාගතයන් වහන්සේ මොන වගේ වචන ටිකක් උදව් කරගෙනද පෙන්වන්නේ කියන දැනුම අපි ගව තියෙනවා. එතකොට තමයි දන්නේ හරියටම මේ ස්වාමීන් වහන්සේ නැත්තම් මේ උපාසකතුමා උපාසකම්ම හරියට රූපේ ගැන කියලා දුන්නද කිව්වද මේක ගැළවෙනවද බුද්ධ දේශනාවට කියලා දැනගන්න පුළුවන්. එතකොටයි අපි කියමු ඉස්සෙල්ලම වචනට අර්ථ නෙමෙයි වචන ටික කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් රූප ටික අරගෙන ඔකදී උගලන්ට තව බලා ගන්න පුළුවන් ත්‍රිපිටක ධර්මයේ කුද්දකනිකායේ පටිසම්භිදා මග්ගේ ඥාන කතාවේ 16 වෙනි ඥානයේ මත මතක ගෝචර නානත් ඥානය කියන එකේදී ඔය බාහිර ගෝචර ධර්ම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ ධම්ම කියන මෙන්න මේ ධර්මතා ටිකේ පෙළපෙන්නන අර්ථ ටික හොඳට බලා ගන්න. රූපය කියන එකට තථාගතයන් වහන්සේ පෙන්නනවා චතුර්ණංච මහ භූතං උපාදාය රූපං. මෙන්න මේ වචන වල අර්ථ අපේ ජීවිතයෙන් නොදැන නොදක අර්ථය වචන වල නෙමේ. උපාදාය රූපයක් කියන්නේ මෙන්න මේ කයි කියන එක නොදක කවදාවත් සසරෙන් මිදෙන්නේ නැහැ. කියන්නේ දුක් පිරසින්ද නොදක සසරෙන් මිදෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගෙන මිදෙන්නේ. අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගියාම දුක පිරසින්ද දකින්න ඕනේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක් සත්‍යයට අයිති එකක්. එතකොට ඒකේ රූප උපාදාන ස්කන්ධයට අයිති එකක් තමයි මේ උපාදාය රූප කියන්නේ. එතකොට ඇහැට පෙනෙන රූපය තමයි රූපේ පෙනෙන රූප ගතිකේ රූපයේ තියෙන ලක්ෂණ ටික බුදුරජාණන් වහන්සේ පෙන්වන වචන ටිකකින්. මේ වචන පොව අපේ ජීවිතයට හරි වටිනවා ඉගෙන ගන්න ඕනේ. මහා භූතයන්ගේ උපාදාය චතුන්නම් මහා භූතානම් උපාදාය රූපං සතර මහා ධාතුන් නිසා හටගත් රූපයක්. ඔන්න ඇහැට පෙනෙන රූපේ වලනේ එක. ඊට පස්සේ බහිද්දාවවත්තේ ඒක හැම වෙලාවෙම බාහිරමයි. රූපයතන කෙනෙක් බාහිරම දෙයක් මහා භූතයන්ගේ උපාදාය රූපයක්. අවිද්‍යා සම්භූතං අවිද්‍යාවෙන් හටගත් එකක්. කම්ම සම්භූතං කර්මයෙන් හටගත් එකක්. තණ්හා සම්භූතං තණ්හාවෙන් හටගත් එකක්. ආහාර සම්භූතං ආහාරයෙන් හටගත් එකක්. අහුත්ව සම්භූතං පෙර නොතිබීම හටගත් එකක්. උත්වන්න භවිෂති හටගෙන නොතිබෙන එකක්. හටගෙන හටගෙන නොවේ. ඒ කියන්නේ තේර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් මේ රූපේ කියලා ඔන්න වචන ටිකක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඔගොල්ලෝ යම් දවසකදී දුක පිරසින්ද දැක්කොත් යම් කිසි කෙනෙක් කොයි වෙලාවකද හරි දුක පිරසින්ද දැක්කොත් සමුදය දුර වෙනවා සමුදය දුර වෙනවා නිරෝධ සාක්ෂාත් වෙනවා මාර්ගය වැඩෙනවා කියලා චතුරාර්ය සත්‍යෙම එක චිත්තක්ෂණයට එනවා. මෙන්න මේ ඇහැට පෙනෙන උපාදාය රූප ඇහැට පෙනෙන රූපේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් හැමදාම පැවතුණු පවතින සැබෑම ස්වභාවය ඔය පෙන්වන්නේ. ඔය ස්වභාවය වෙනස් වෙන්නේම නැහැ. ඔකට තමයි සත්‍ය කියලා කියන්නේ. ස්කන්ධය ඒක තමයි ඇත්ත. එතකොට හැබැයි මේ රූපේ ඇත්ත ඔය කිව්වේ අපිට හම් වෙන මට්ටම නෙමෙයි ඈ. රූපේ පවතින ඇත්ත. මහභූත මහභූතයන්ගේ උපාදාය රූපයක් බාහිර එකක් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියලා කියනවා. ඔය විදිහට ඔය වචන ටිකම උදව් කරගන්න වෙලා යන නිසා ඇහැටත් ඔය ටිකම පෙන්වනවා. ඔය වචන වලින්ම පෙන්වනවා. කනටත් නාසයටත් දිවට ශරීරයටත් ඔය වචන මේ ශරීරයට මේ ටික ඔය වචන වලින්ම පෙන්වනවා. පොට්ටබ්බෙට විතරක් මහ භූතම උපදාය කියන කැලල අතහැරලා මහ භූත පඨවි කියන තැනකින් පෙන්වුවා අර ප්‍රත්‍ය ටික එකමයි. එතකොට යම් කිසි කෙනෙක් සත්‍ය අවබෝධ කළා කියලා කියනවා නම් එයාගේ මනසේ හැතිලා තියෙනුනේ එයා කියන වචන ටික. එයාගේ ජීවිතේ එයා දකින්නෝනේ ওই වචන ටිකේ තියෙන ගති ටික. එයාට පේන්නුනේ ඇත්තටම රූපය කියලා කියන්නේ මහ භූත නිසා පෙනෙන රූපය. මේක මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරෙන් හැටුණු එකක්. ඒක බාහිර එකක් කරන උත්තිදීම හටගෙන තියෙන එකක් නේද කියන දැකීම් ටික තමයි సంతානේ තියෙනවා නම් තමයි මේ මනස සත්‍ය අවබෝධයි කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය ටික අපි අහගත්තා. ඕකට තමයි ඔතෙන්ට තමයි යතහ භූත ස්වභාවය කියලා පෙන්වනවා. භූතය කියලා පෙන්වනවා. දැන් ඔය ඇත්ත තථාගතයන් වහන්සේ පෙන්වුවට දේශනා කළාට ලෝකේ අපිට ඕක ඇත්ත නෙමෙයි. ලෝකේ අපිට ඕක ඇත්ත නෙමෙයි කියලා කියන්නේ ඇයි? අපිට පෙනෙන රූපේ මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා එහෙම එකක් අපි දන්නේ නැහැ. කන දෙයක්ද බොන දෙයක්ද කියලා දන්නේ නැහැ. උපාදාය රූප කියන්නේ. ඊට පස්සේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර හේතුන්ගෙන් හැදෙන එක නෙමෙයි, ඒක මගේ එකක්, මට පේන එකක් ඒක. පේන රූපේ මට පේන එකක්. අහුත්ව සම්භූතං හුත්වන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් නෙමෙයි. දකින්න ඉස්සෙල්ලා තිබ්බ තියෙන එක දකින්න දැක්කයන් පස්සේ තියෙන එක ප්‍රශ්න. එතකොට ඔන්න දැන් අපිට දෙපැත්තක් පේනවා. තේරුණේ? ලෝක කියලා කියන්නේ අවිද්‍යාව නැත්තම් ඇත්ත ඇති හැටි නොදන්නාකම. ඒ ලක්ෂණ ටික තමයි මොකද්ද? අර අපිට පෙනෙන මට්ටම් එක. ඒකද අවිද්‍යාව වැරද්ද කියන ප්‍රශ්නේ අපිට කියාගන්න පුළුවන්කම තියෙන සත්‍යගතන වහන්සේගේ වචෙන් ටික අහමුත් විතරක්. නැත්තම් කොහොමද දන්නේ අපි? එකයි අසත්‍ය කියන එක දැනගන්න සත්‍යෝ. සත්‍ය කියන එක දැනගන්න සත්‍ය. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට පේනවා කියන තැනක පවතින ධර්මතා ටික නොපෙන්වේ නම් අපි ඉන්නේ මෙහෙම තැනකයි මේක වැරදි කියලා මයින්ඩ් එක මෙහෙමක් අපිට තියේද? අපි දන්නවද වැරදි කියලා? එතකොට යම් තැනක ඉන්නවා නම් ඉන්න එක වැරදි, ඉන්න තැන වැරදි, ඉන්න විදිහ වැරදි කියලා කියන්න අපිට මෙහෙමක් ඕන නේද? ඒකට තමයි ඉස්සෙල්ල මේ මෙන්න අපිට ඕන පුතන්න ධර්මය අහන්න ඕන, ඉගෙන ගන්න ඕන කියලා කිව්වේ ඒකට. ඔය පිළ ඇසුරෙන් ඔය වචන ටික බුදුරජාණන් වහන්සේගෙන් සත්පුරුෂ ඇසුරෙන් අහගන්න නැතුව භවනා කළ අවබෝධ වෙයිද වචන ටික? අර්ථය පැත්තකින් වචන ටික හම්බෙන්නේ වචන ටිකට තමයි අපි පරියප්තිය පෙළ කියලා කියන්නේ. ඊට පස්සේ අර්ථය කියලා කියන්නේ නැත්තම් අපි ඔකට කියනවා ශක්ති ඥානය කියලා. ඇත්ත ඇති හැටි පවතින නුවණ. ඊට පස්සේ තමයි අපිට කෘත්‍ය ඥානය හම්බෙන්නේ. දැන් එහෙනම් කට යුත්තේ මොකද්ද? මේ උපාදාය රූපේ පිරිසිදුද? මේ උපාදාය රූපේ මේක පිරිසිදු දත යුත්තේ එහෙනම් දැන් කරන්න හම්බෙන්නේ වැඩි අවසන් වෙනවා පිරිසිදු දැක්කා කියලා. එතෙන්ට යා යුතුයි අපි. දැන් සත්‍ය ඥානය නැතුව කෘත්‍ය පටන් ගන්න පුළුවන්ද? එහෙනම් අපි මේ දහම අහන්නේ නැතුව සීලයක පිළිපදලා හිත වර්ධමින් බණ භවනා කරනවා. ඒ කියන්නේ කෘත්‍ය කරනවා. කෘත්‍ය කරන්නේ මොකේද? සත්‍ය නැතුව. එතකොට කෘතඥානි නැත්තම් අවසානයේ තිබුණොත් තමයි පුදුමනේ. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ කාරණාව. ඉස්සෙල්ල දැනගන්න අපි කරන්න ඕනේ මොකද්ද කියලා. ඒකයි මම කියන්නේ මොනවා හරි කරන්න නෙමෙයි ඕනේ, කරන්න ඕනේ මොකද්ද කියන එක හදන්න ඉස්සෙල්ල. ඊට පස්සේ සත්‍ය ඥානෙ තමයි රූපේ වගේම සබ්දය කියන එකේ සත්‍ය ඥානය අහගත්තා. සත්‍ය අහගත්තා. සබ්දය කියලා කියන්නේ මොකද්ද? මහ බුද්ධයන්ගේ උපාදාය රූපය. එක බාහිර එකක්, අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අහගත්තා. මේ ටික ඇහෙනකොට තේරුණා අපිට හම් වෙන මත්තම තාත්පස වෙනස්. ඒ සද්දේ මහබුත්යන්ගේ උපාදාය රූපය කොහොම එකක් අපි හීනකින්වත් දන්නේ නැහැ. නොදන්නාකමම අවිද්‍යාවයි කියන ධනෙට යනවා. සද්දේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදෙන බවක් නම් දන්නේ නැහැ. යකඩ කැල දෙයක් ගැටුනහම මගේ කනට සද්දයක් ඇහුනහම නම් දන්නවා කියන තැනකින් තමයි අපි දන්නේ. මට ඇහුණා මගේ සද්දේ, ළමයාගේ සද්දේ, ගස්වැල් වල සද්ද නම් අපි දන්නවා. හේතුන්ගෙන් හටගත් සද්ද නම් දන්නේ එක එක ඒ වලටයි සද්ද දන්නවා අපි නේ. එතකොට මොන සද්දෙ අපි දන්නේ එකට වඩා වෙනස්. එතකොට සත්‍ය ඥානේ සද්දේ කියන්නේ අහුත්වසන් බුහුත්තං හුත්තං භවිෂති. ඔබට මතක තියාගන්න ඕන සංකේජ සමුදිත ධම්ම සබ්බත්තං කියලා කියන්නේ දේශනා කරන්නේ. සද්දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙන්නනවා. අපිට උගේ අනිත් පැත්ත. තියෙන වස්තුවක සද්දේ යැහෙන්නේ සද්දේ හෙන වස්තුව තියෙනවා. සද්ද ඒ වස්තුවට සද්දායිති, සද්ද වලට වස්තුවයිති කියන තැනකින් අපිට සද්දේ තියෙනවා. අපිට මෙහෙම හම්බ වෙන තැනක තථාගතයන් වහන්සේ මේ සද්දේ ගැන මෙහෙම ටිකක් පෙන්නනවා. පෙන්වහම ඔන්න අපිට සද්දේ කියන එකේ සත්‍යම නුවණක් ආව අනුමානට සත්‍ය ඥානය. දැන් ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? කෘත්‍ය. මොකද්ද කෘත්‍ය? අද අපිට තියෙන මේ මානසික මට්ටම අයින් කරලා සද්දේ සැබෑම තථාගතයන් වහන්සේ පෙන්නපු සත්‍ය මට්ටමට අපි මනස ගත්ත යුතුයි. යම් දවසක ගත්තා කියන තැනකට ආවහම ඔන්න අපි කටයුත්ත කළා වේ. ඔය වගේ රූපේ, සද්දේ, ගන්ධේ, රසය කියන මේ ධර්මතා ටිකත් පෙන්නලා කයට ගැටෙන එකේදී උපාදාය රූප නෙවෙයි. කෙලින්ම පොට්ටබ මහ භූතමයි තියෙන්නේ. හැබැයි මේ මහ භූතයත් බාහිරයි අවිද්‍යා, කම්ම, තණ්හා ආහාරයන්ගෙන් ඒකද තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඔන්න ඔය ලක්ෂණය ඉස්සෙල්ලාම සත්පුරුෂයන් අහලා දැනගත්තාම ඒකට කිව්වා සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ මේ සත්‍ය දකින්නකොට කියන්නේ මේ සත්‍ය දකින්නකොට එහෙනම් උත්තරයක් කියනවා. මොකද්ද? එහෙනම් මේ ඇත්ත නැත්තම් මේ ධර්මය මේ ඇත්ත දැක්ක යුතුයිද කළ යුතුයි එකට කෘත්‍ය ඥානයක් කියනවා. එතකොට කළා කියලා අවසන් වෙනකොට ඉවරයි. ඒ සිද්ධිය දකිනකොට මේ පැත්තෙන් ධර්මතාවයක් එනවා. මොකද්ද? අර ඇත්ත දකිනකොට මේ ස්කන්ධ ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා, අවිද්‍යා කර්ම තණ්හා කියලා ඔය සත්‍ය ටික උතන ස්කන්ධෙගේ සත්‍ය ඥානය එනකොට සමුදේ සත්‍යයේ සත්‍ය ඥානය එනවා. ඒ කිව්වේ මොකද්ද? අපි ගාව තියෙන එහෙනම් කෙලෙස් ටික පැත්ත අපිට අහුවෙනවා. මෙන්න මේකයි එහෙනම් සමුදේ කියන්නේ. මොකද්ද? දකින්න පෙර තිබ්බා, දැක්කෑන් පස්සේ තියෙනවා, තියෙන්දී හම්බ වෙනවා කියන මේ මට්ටම නේද කෙලෙස් කියන්නේ. අර සත්‍යයට සාපේක්ෂව එතන නැති අපි ගාව ඇති ටික හම්බ වෙනව මොකක් කියලාද? මේ මොකක් කියලා ගන්නෙ? සමුදේ සත්‍යයේ සත්‍ය හැටියට. දුක්ඛ සත්‍යයේ සත්‍ය හම්බ වෙනකොට ඒ ටික නැති අද අපි ගාව ඇති. අදහස් ටික හම්බ වෙනවා මොකක් හැටියද? සමුදය සත්‍ය සත්‍ය හැටියට. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානේ සමුදය සත්‍ය සත්‍ය ඥානේ කියලා සත්‍ය ඥානේ එනවනේ. හොඳටම බලන්න පොතේ නෙමෙයි ඕගොල්ලන්ගේ මනසේ වෙන්නේ නැද්ද මේක කියලා දකින්න. අපි කිව්වා දැන් ඇහැ රූප මේ රූප ටිකේ විස්තර ටික තථාගතයන් වහන්සේ මහ බුද්ධයන්ගේ උපාදාය රූපයක් කියලා පෙන්වනකොට රූපේ එහෙනම් ඇත්ත උපාදාය රූපයක් කියලා සත්‍ය ඥාන එනකොටම ඉබ්බඳු ඥානයක් මංගව නැහැ කියන ධර්මතාවය හම්බෙයක්. මේ ධර්මය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තේ කියලා ඒ ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය හම්බෙනකොට දුක්ඛ සත්‍ය ස්කන්ධයන්ගේ සත්‍ය ස්වභාවය හම්බෙනකොට ඒ ටික නොදැන නෑ ඒව මගේ ආත්මය ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියපු කෙලෙස් ටික අපිට තියෙන්නේ කියලා හම්බෙනවා. ඊට පස්සේ පෙර නොතිබීම හතක නිතර 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 ස්කන්ධයන්ගේ සත්‍ය වෙන්නකොට තියෙන දේ දැක්කා දකින දේ තියෙන තුර නිත්‍ය සංඥාවකුයි අපිට තියෙන්නේ. අනිත්‍ය වෙනකොට නිත්‍ය සංඥාවකුයි අපිට තියෙන්නේ කියලා අපේ කෙලෙස් සම්පේ. ඔන්න සමුදය සත්‍ය සත්‍ය ඥානේ හම්බෙනවා. එතකොට දැන් උත්තරයක් ගාවට එනවා. සුත්ති ඥානේ හැටියට එහෙනම් මේ දුක් නැත්තම් මේ ස්කන්ධ ටික මේ කියන ස්වභාවයේ දක්වා නුවණ අරගෙන මේක පිරිසිඳ දුක පිරිසිඳ දැකලා මේ සමුදය ප්‍රහාණය කළ දුක පිරිසිඳ දතයුත්තක් මේ සමුදය ප්‍රහාණය කළ යුත්තක් සුත්ති ඥානේ තේරෙන මං කියන්නේ දුක්ඛ සත්‍ය සත්‍ය ඥාන එනකොටම සමුදය සත්‍ය සත්‍ය ඥාන එනවා. ඉතින් දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥාන එනකොට එහෙනම් මේ ස්කන්ධයන්ගේ මේ ගතිය දකින්න තන දකින්න වැඩ කටයුතුයි කියනකොට එහෙම ඉබේම සමුදය සත්‍ය කෘත්‍ය ඥානට ඇවිල්ලා මොකද්ද ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියන ගතිය දකින්න දේ තියනවා තියෙන දේ දකින්නවා කියන තියෙන ගතිය අතහැරිය යුතුයි කියලා පහණයකට යුතුයි කියලා තේරෙන යම් වෙලාවකදී අර දුක්ඛ සත්‍ය යථාභූත ගතියට මනස ගන්නකොට සමුදය සත්‍ය ප්‍රහාණය කළා කියන ගණිතය තමයි මතකද ඡාරගෙන කියන්නේ. ඒ කියනකොටම අනිත් පැත්තක් තියෙනවා. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානයේ තියෙන මේ සමුදය සත්‍ය සත්‍ය ඥාන කියන මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර මේ සමුදය සත්‍යයේදී අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත කියන එක නොදැන මම මගේ කියලා තියෙන එකයි මේක සමුදය සත්‍ය කියලා දකිනකොට මේ සමුදය නිසයි දුක නැවත ඇති කරලා තියෙන්නේ දුකේ නිවීම නැත්තේ කියලා නිරෝධය නැති කම නෝනක් තියෙනවා. එතකොට යම් වෙලාවකදී මේ කෙලෙස් නැති වුනොත් ඒ කෙලෙස් නැති වීමෙන්මයි Nirodhi ඇති වෙන්නේ කියලා Nirodhi සත්‍ය ඥානය එනවා. බලන්න දුක් ස්කන්ධ ටික පිළිසින්ද දකින්නකොට ස්කන්ධයේ ඇත්ත දකින්නකොට ඔය ඇත්ත නොදකින්න කම සමුදය වෙලා තියෙනවා. සමුදය සත්‍ය ඥානය පහළ වෙනවා. සමුදය සත්‍ය ඥානය දකින්නකොට මේ සමුදියේ දුරු වුනොත්මයි සැනසෙල්ල කියන ධර්මතාවය ලැබෙන්නේ කියලා Nirodhi කියන ධර්මතාවය හෙළි වෙනවා අපිට. එතකොට දුක පිළිබඳ යමක් ටික ටික හෝ කරන්න සමුදියේ ටික ටික ප්‍රහාණය වෙනවායේ සමුදියේ ප්‍රහාණය වෙන්න වෙන්න දුක් Nirodhi සාක්ෂාත් වෙනවායේ කියන ධර්මතාවය තියෙනවා. දුක පිරසින්ද දැක්ක දවසක දුක පිරසින්ද දැක්ක කෙනෙකුට වෙන මොකුත් නෙමෙයි අර පුන්නක සත්‍ය ඥානේ ලක්ෂණ ටිකට මතක හැප්පෙන මට්ටමට ගන්නකොට වෙලා තියෙන ටික තමයි තමන්ගේ මනසේ නෑ මොකක්ද දකින්න පෙර තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියන ටික තියෙන්න බෑ. මහ බුද්ධන්ගේ උපාදාය රූපයක් කියන එක නොදන්නාකම තියෙන්න බෑ. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියන එක නොදන්නාකම තියෙන්න බෑ. ඒ වෙනුවට මම මගේ මගේ ආත්මය කියන එක තියෙන්න බෑ. සමුදි දුර වෙලා. ඒ හින්දා ඒව ඇතිකම නිසා හෝ ඒව මගේ වෙච්චකම නිසා එන දුක ඉතුරු වෙන්න බෑ. දුක් නිරෝධ වෙන්න බෑ. හරියට සත්‍ය ඥානයේ එතෙමේ දුක ස්කන්ධ ටික පිරිසින් දකිනකොට සමුදිය ප්‍රහාණය වෙලා නිරෝධි සාක්ෂාත් වෙලා මාර්ගේ වැඩිලා තියෙනවා කියන ගණිතය යනවා. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ මෙන්න මේ වගේ අනිවාර්යෙන්ම සිද්ධ වෙන පරයයක් තියෙනවා. ඒ වචන ටික සත්පුරුෂ ඇතුළේ සද්ධර්මයේ තුලින් ලබා නොගෙන මොන විදිහකටවත් වෙන ගොඩ යන ක්‍රමයක් නැහැ කියන එක ඉස්සෙල්ලම මතක තබා ගන්න. ඒක ස්ථාවරයි. මම කියන හින්දා නෙමෙයි. ඒ සත්‍ය වචනේ තථාගතයන් වහන්සේගේ ඒ සත්‍ය පණිවිඩය අහගත්ත දවසටයි අපි ඉන්නේ වැරද්දකයි කියන එක තේරෙන්නේ. අප එදාටයි අපේ වැරද්ද නිසායි අපිට දැනසිල්ල විමුක්තිය නැත්තේ කියන එක තේරෙන්නේ. ඇත්ත තියෙන තැනට මනස ගත්ත දවසටයි අපේ වැරද්ද නැතිනේ, වැරද්ද නැතිච්ච දවසටයි අපේ සැනසෙල්ල විමුක්තිය ලැබෙන්නේ කියන කණිඩිය අපිට හම්බුනේ. එතකොට දැන් පොලිටිකේදී මම මුලින්ම මතක් කරන්නේ ස්කන්ධයන්ගේ සත්‍ය ස්වභාවය තේරුම් කරගන්න එක තමයි සත්‍ය ඥානය කියලා. දැන් මම ඒක තව ඔය වචන ඕක දැන් වචන ටික. ඒ කියන්නේ දැන් රූපය අවිද්‍යාව කර්ම තණ්හා ආහාරෙන් හටගත්තේ උපාදාය රූපයක් කියලා කිව්වපු එක සත්‍ය පෙන්වන්න උදව් කරගත්ත වචන ටික. ඔය වචන ටික ඇහුණා කියලා අපිට මේ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පහළ වුණා වෙන්නේ නැහැ. එහෙමනම් ත්‍රිපිටකයේ නැත්තම් අකුරු දන්න හැම කෙනෙකුටම දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පහළ වෙයි. ඇයි? පුතේ හැමතැනම තියලා තියෙනෝනේ මහ බූත රූප කියලා කියන්නේ මහ බූතයන් උපාදාය රූපයක්. අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත් එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියලා නේද? ඔය ටික පිළදහ. ඔය සත්‍ය ඥානෙ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කර ගන්න උපකාරක පෙළ. ඔය පෙළ ඇසුරෙන් තියෙන අර්ථය ඉස්සෙල්ලා අපේ ජීවිතෙන් දකින්න ඕනේ. අත්ත්මඤ්ඤාය ධම්මඤ්ඤාය. ඔය දෙක එකතු වුණහමයි සත්‍ය ඥානෙ අපේ ජීවිතයට එන්නේ. ඒකයි සත්‍ය ඥානය කියන එක ජීවිතයකට විශාල දෙයක්. ඒ කියන්නේ ඇහැට පෙනෙන එක උපාදාය රූපයක් කියලා කිව්වොත් ඇඟට දැනෙනවද ඔයගලන්ට? වචන තේරෙන්නේ නැසෙන් ඇඟට දැනෙන්නේ. එහෙනම් රූපේ සත්‍ය ඥානය ඔයගලන්ට නැහැ. සත්‍ය ඥානය. සත්‍ය ඥානය ඇති කරගන්න ඕනේ තැන තියෙන වචන ටික දාන්න. සත්‍ය ඥානය ඇති වුණොත් රූපේ ඕගොල්ලන්ට හරියටම දන්නවා මෙන්න මේකයි කියන එක දන්නවා. එහෙම වුණොත් තමයි එහෙනම් ඒක ජීවිතය කරගන්න තැනට යන්න කටයුතු කරන්න පුළුවන්. ඒ සත්‍යතම ජීවත් වෙනවා කියන මට්ටමට ආවහමයි ඒ අධිකරණය ඉවර වෙන්නේ. සමුදය කියන එක දුක ඇති කරනවා මේ කෙලෙසය දුක ඇති කරන හේතුවයි කියලා කියන එක එල අපේ මනසෙ මෙන්න මෙහෙම අරමුණු හම්බ වෙනකොට මෙන්න මේ විදිහේ ප්‍රතිචාර දක්වන එක මෙන්න මේ ගති ටික මේ විදිහට අපිට පෙනෙන එකයි සමුදය කියලා කිව්වේ කියලා ජීවිතෙන් දකින්න පුළුවන් වෙනවා. නැත්තම් දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වට අපි සමුදය සත්‍ය අපි දන්නව නෙමෙයි. සමුදය සත්‍ය තියෙන පෙළ දන්නවා. අපේ ජීවිතයෙන් අපිට දකින්න පුළුවන් වුණොත් තමයි අපි සමුදය සත්‍ය සත්‍ය ඥානය දන්නේ. එතකොට තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා වචනේ අහුවහම වචනේ අහුවට නිරෝධය සත්‍ය ඥානෙ දන්නව නෙමෙයි. මේ අපේ මනසේ මේ කෙලෙස් ටික මේ විදිහට නැතිනම් මේ වගේ දෙවීම තමන්ගේ సంతානේ නෑ නේද කියන ගතිය තමන්ට දැනෙන්න පුළුවන් නම් එළඹ සිටන ස්පර්ශ කරනවා නෙමෙයි දැනෙනවා. එයා නිරෝධ සත්‍ය සත්‍ය ඥානෙ දන්නවා. එහෙනම් ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ග සීල සමාධි ප්‍රඥා වැඩි යුතුයි කියලා දන්නවට මාර්ගය දන්නව නෙමෙයි. මෙන්න මෙහෙම මේකට ප්‍රයෝගයකට යුතුයි කියලා දන්නව නම් මාර්ග සත්‍ය සත්‍ය ඥානෙ දන්නවා. ඔය හතර දැනගත්තාම පටන් ගන්න මාර්ගයෙන් පටන් ගත් මාර්ගේ වඩනවා කියලා පටන් ගත්තොත් දුක පිරිසින් දකින්න සමුදය දුරු කරනවා නිරෝධය සාක්ෂාත් කරනවා කියන සාක්ෂාත් කරනවා කියන එකේ තියෙනවා. නිරෝධය සාක්ෂාත් කරන අර්ගත්ත කියනකොට මග වඩනවා සමුදය දුරු කරනවා දුක පිරිසින් දකින්නවා කියන එක තියෙනවා. එතකොට වෙන් කරන්න බෑ. හැබැයි මුල් හතර අනිවාර්යම සත්‍ය ඥානෙ කින්තනකින් ඉදින්න ඕන. ඊට පස්සේ ඉතුරු ධර්මතා ටික එනවා. ඒ නිසා මම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගන්න උපකාරක ධර්මයක් වෙන මේ ওই විස්තර ටික යම් මට්ටමකට විස්තර කරනවා. මේ ටික හරි වටිනවා ජීවිතයකට මේක තේරුම් ගන්න. එතකොට හරියට ඔක තේරුනහම ඉබේම දැනෙනවා සමුදය සත්‍ය සත්‍ය ඥානය දැනෙන මට්ටමක වෙනවා. කියන්නේ දැන් මම ඔය ඉස්සෙල්ලා කිව්වේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පෙළොවේ අපි කතා කරලා තියෙනවා. අර්ථය ගැන කතා කළොත් මොකද දුක්ඛ සත්‍ය අර්ථය ගැන කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ආයතන 12 ගැන, ලෝක කෙලවර ගැන සත්‍ය ඥානෙ අපි කතා කළා. සත්‍ය ඥානෙ කියන වචන ටික කතා කළා. අපි නිකමට ඒකේ අර්ථය දැනගන්න එහෙනම් කොහොමද කියන තැනකින් අපි කතා කරමු. ඒකේ මං කියුවේ අපිට ඇහැට පෙනෙන රූප තියෙනවා. මෙන්න මේ ඇහැට පෙනෙන රූප ගන්න මෙන්න මේ රූපේ රූපී ස්වභාවය හරියටම සත්‍යයට අනුලෝම විදිහටම හිතට නගා ගන්න පුළුවන්කම තිබුණොත් තමයි හරියට ඒ සත්‍ය ඥානෙ තියෙනවා කියලා කියන්නේ වචන ටික උදව් කරගෙන ඒ රූපේ ගතිය ඒ විදිහටම හිතට හසු කරගන්න පුළුවන්කම තියෙනවනේ අපිට. මම ඒකේදී මතක් කළේ දැන් වස්තු භාජනයක් තිබුණොත් ඒ වස්තු භාජනයට ළඟපාතක තියෙන ගොඩ නැගිල්ලක් හරි ගහක් හරි තිබුණොත් ඒකේ ඡායා රූපයක් වැටෙයිනේ. නේද? වැටෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් මේ වතුරේ තියෙන ඡායා රූපය දිහා බලන්න ඒ රූපෙත් මහ භූතයන් උපාදාය රූපයක් වර්ණ සටහන. ඒ වතුරේ තියෙන ඡායා රූපය උදව් කරගෙන වතුර ඇතුලේ තියෙන රූපේ වතුර ඇතුලේ තියෙන රූපෙන් ඒක උදව් කරගෙන සද්ද අහන්න පුළුවන් අපිට. සද්ද අහන එකට ඒ රූපේ සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද? වතුර ඇතුලේ තියෙන රූපෙන් සම්බන්ධ කරගන්න පුළුවන් ඒ සද්ද අහන්න. වතුර ගැන නෙමෙයි මං අහන්නේ. වතුර වාජිනිය ගැනත් නෙමෙයි අහන්නේ. වතුර ඒ වාජිනිය තුළ පතිත වෙන්න හේතු වෙච්ච බාහිර වස්තුව ගැනත් නෙමෙයි මං අහන්නේ. ඒ උදව්වෙන් වතුර වාජිනේ තුල පතිත වෙලා තියෙන ඡායා රූපය ගැන විතරයි අහන්නේ. ඔය රූපයේ උදව් කරගෙන සද්දාහන්න පුළුවන්ද? බෑ. ඒ ඡායා රූපේ උදව් කරගෙන ගන්ධ සුවඳ ලබන්න පුළුවන්ද? එහෙනම් රස විඳින්න පුළුවන්ද? බෑ. ඒ ඡායා රූපය අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. හරිද? ඒ අපි අල්ලන්න අත දෙමු. වතුර හැපෙනවා නමුත් ඒක අහු වෙන්නේ නැහැ. හොඳයි, මේ ඡාය රූපේ බලන්න පුළුවන්ද? පුළුවන්. බලන්න පුළුවන්. ඒකෙන් කෙරෙන එකම කෘත්‍යය මොකද්ද? බලනක විතරයි. ඒ ඡායා රූපය නිසා අපේ ජීවිතේ මහ විශාල ලාභයක් එයිද? වතුර තියෙන රූපෙන් අපේ ජීවිතයට මහ විශාල අර්ථයක් වාසනාවක් ගෙනත් දෙන්න පුළුවන්ද? අපේ ජීවිතයට මහා අවාසනාවක් ගෙනත් දුන්න හැකිද ඒ වතුර තියෙන රූපෙට? අපේ ජීවිතයේ අභිවෘද්ධියක් හෝ පිරිහීමක් ගෙනත් පුළුවන්ද? ওই ছায়া රූපෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් උප්පරිම සැනසෙල්ල උප්පරිම යහපත කොච්චරද? අවස්ථාවේ බලන මොහොත විතරමයි නේද? ඒත් මෙහා ওই ছায়া රූප ඇතුලේ ඔගලන්ට හිත සතුටු කරන මහ වාසනාව ගෙනත් දෙන රත්තරන් රිදී මුතු මැණික් කීම තියෙනවද? මුළු ජීවිතයේම කාලකන්න කරන අවාසනාවන්ත තමුන්ගේ හතුරු එහෙම ඉන්නවද ඔකේ? හොද්දට සත්‍ය පිහිටන්න කියන්නේ ඒකයි. හොද්දට මනස පිහිට ගන්න. තේරෙනව නේද? එහෙනම් එච්චරම. ඒ හින්දා ඔකට කිව්වා ඒ පේන රූපක දිට්ඨි දිට්ඨමත් කියලා. ඔගොල්ලෝ නිම්ම තබා ගන්න ඒකම එක දසම මාත්‍රයක් වෙනස් කරන්න එපා. දසම මාත්‍රක වෙනස් කරන්න එපා. එපමණක් නැති ඔයගලට හැට පෙනෙන මේ හැම රූපයකම මේ පෙනෙන රූපෙන් සද්දය අහනවා, ගඳ සුවඳ පේන වස්තුව ඉඳින්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, පේන වස්තුන්ගේ සද්ද අහන්න පුළුවන්, පේන වස්තු අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් කියන එකදු ධර්මතාවයක්වත් වෙන්නේ මේ අර පේන වස්තුව රූපය අල්ලන්න අත දැම්මොත් අත වතුර හැපෙනවා මිසක පේන දේ අහුවෙන්නේ නෑ වගේ මේ පේන වස්තුව පතිත වෙලා තින් මේ ඡායාව පතිත වෙලා අර ඡායාව පතිත වෙලා තින් ආපෝ ධාතුවේ මේ ඡායාව පතිත වෙලා තින් පටවි ධාතුවේ පේන දේ අල්ලන්න ගියොත් අත වතුර හැපෙනවා මේ පොළවේ හැපෙන පටවි පේන දේ අහුවෙන්නේ ඔගල දකින්න මේ පේන වස්තු නිසා ඔගලගේ ජීවිතේ අපැටකින් පෝටිකින් පංගුවකින් උද වාසනාව ගෙනත් දෙන්නේ මේ ඇහැට පෙනෙන මේ රූපෙන් අවාසනාව ගෙනත් දෙන්නේ අභිවෘද්ධියක් හෝ පිරිහීමක් හෝ ජීවිතයට ගෙනත් දෙන්නේ මේ පේන රූප ආයතනය ඇතුළේ මුළු ජීවිතේම යහපත් කරන රන්තරන් කඳු මිල මුදල් නැහැ මේ පේන උපයතනය තුළ මුළු ජීවිතයම කාලකන්නි කරන හතුරු භයානක දේවල් තමයි සත්‍ය මේ හැට පෙනෙන රූපයයි ඒ රූපයයි අතර එකදු මිම්මක්වත් නැහැ ඔන්න ඔතෙන්ට ඔගලංගෙම ඔන්න ඔය ගතිය හොඳට දැනගන්න ඕක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානේ මේ රූපේ සත්‍ය ස්වභාවය ඔය ඒකයි බුදුරජාණන්සේ දිත්තේ දික්තමත්තන් කියලා කිව්වේ දකින්න දේ දකින්න විතරමයි පුළුවන් මේ රූපෙට කියනවා නේව ආචේන අපචේ ගානේ මේ රූපෙ නිසා කිසි කෙනෙකුට කවදාවත් දිනුවක් වෙන්නෙත් නැහැ පිරෙන්නෙත් නැහැ එයා නිවාචය ගාමී නාපච්චය ගාමී එයාගේ වැඩිමක් වෙන්නේ නැහැ පිරිහීමක් වෙන්නේ නැහැ රූපය නිසා පිරිහෙනවා නම් රූපය නිසා වැඩෙනවා නම් කෙනෙක් පිරිහෙන කරන තව කෙනෙකුට වැඩෙන්න තවත් කෙනෙක් පිරිහෙන කරන තව කෙනෙකුට වැඩෙන්නත් වෙන්නේ නැහැ නමුත් කෙනා කෙනාගේ මනස මත බෙදিলা මිසක වස්තු මත එහෙම වෙල නැහැ ඒ නිසා ඔන්න ඔය නිවන් දකින්නවා නම් නිවන් දකින්න ඉතල නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඔන්නෝයේ ලක්ෂණය ඉස්සලා දකින්න. ඊට පස්සේ වැඩේ කෙරෙන කෘත්‍ය විතරයි වෙනස්. හැම රූපයකම ওই ලක්ෂණ ටික දැනගන්න. ඒ කිව්වේ ඇහැ කියන එකත්. උපාදාය රූප කිව්වොත් අල්ලන්නවත් බැරි. හරිද? මේ ඡායා මාත්‍රේ බඳු රූප මාත්‍රයක් තියෙන හැබැයි එයාගෙන් කරන කෘත්‍යයක් රූපේ පෙනෙන කෘත්‍ය කියන්නේ පෙනෙන කෘත්‍ය කරන ඇහින් දකින කෘත්‍ය කරන ඔච්චරයි තියෙන්නේ මන කියන එකත් අරබඳුම උපාදාය රූපයක්. ඒකෙන් ඇහෙන කෘත්‍ය කරනවා. අහන කෘත්‍ය කරනවා, සද්දේ ඇහෙන කෘත්‍ය කරනවා. ඒ ඒ ඒ ඒ රූපේ මේ වැඩේ විතරමමයි වෙන්නේ. රූපේ පෙනෙනවා විතරයි, සද්දේ ඇහෙනවා විතරයි, වෙන මුකුත්ම නැහැ. ඔන්න ඔය මට්ටමට ආපු දවසටයි එයාට මේ රූප හිස් දෙයක්, ශුන්‍ය දෙයක්, තුච්ඡ දෙයක්, හරයක් නැති දෙයක් හැටියට. එතකොට යම් කිසි කෙනෙකුගේ මනසේ ඔන්න ඔය ඇස් ඉදිරි පිටේ රූපයක් හම්බ වෙනකොට පෙනෙන රූපය ඔබඳු මට්ටමකින් එයාගේ මනසේ පවතිනවා. කවදාවත් පෙනෙන දේ ගන්න කියලා මම අත දාන්නේ නැත්තම් ගන්න බැරි නම් මේ මට්ටමක සැලිත කළා කියන තැනක ලෝක කෙලවරකට ගිහිල්ලා සද්දේ කියන එක ඇහුණා. සද්දේදී මම කියන්නේ කවදාවත්ම නොදන්න නොදකින්න පිරිසක් මැද්ද කවදාවත් අහපු නැති භාෂාවකින් වචනයක් ඔයගලන්ට ඇහුණා. ඔයගලන් හිතට රිදෙයිද? ගොඩක් දුකයිද? එහෙනම් ගොඩක් සතුටු දැනෙයිද? මේ මේ සද්ද ඇහෙනවත් එක්කම හොයාගෙන ටක් ගාලා ගිහිල්ලා කන්න මොන හරි පුළුවන් වෙයිද? රස විඳින්න පුළුවන් වෙයිද? මේ සද්ද ඇහෙනවත් එක්කම හොයාගෙන ගිහිල්ලා ටක් ගාලා අහන්න පුළුවන් මේ කයින් ස්පර්ශ කරන්න පුළුවන් වස්තු හැම සිහිවේයිද? ඒ සද්දය ඇහිමත් එක්කම තමන්ගේ මනසේ මොන වගේ සතහන් ටිකක් පහළ වෙයිද? ඈ සද්ද මාත්‍රයක් විතරයි. ඒත් පෙර පසු මනස සම්පූර්ණ ශුන්‍යතාවයක් තියෙනවා. ඔක තමයි අද්දද ඇහෙන සද්දේ ස්වභාවය. ඇත්තක තමයි සද්දේ සත්‍ය ඥානය. සද්දය කියන රූපේ රූපායතන සත්‍ය ස්වභාවය. එතකොට ඉතින් සමුදේ හොයාගන්න පුළුවන්, සමුදේ සත්‍ය සත්‍යතික හම්බ වෙනවා අපිට. සද්දේ ඇහෙනකොටම මොකක්ද? ටැක්ටර් සද්දේ, ලොරි සද්දේ, කාර් සද්දේ කියලා ටැක්ටර් ලොරි කාර් එනකොට උන් අපිට හම්බේ හොඳටම මේක තමයි මොකද්ද? සමුදේ සත්‍ය කියන්නේ. මොකද අර නොදන්නා භාෂාවෙන් ඇහුණු සද්දෙත් මේ සද්දෙත් සද්දෙ සමානයි. සද්දේ නම් එකමයි, වෙනසක් නැහැ. එතකොට එක සද්දයකට ටැක්ටර් කාර් බස් දෙන්නත් එක සද්දයකට මුකුත් නැති වෙන්න හේතුවක් තියෙද? සද්ද දෝෂෙන්නේ මේ සද්දයත් එක්කම ශනික වැටි කරගෙන ආශ්‍රයන්නේ දෝෂෙ. එතකොට යම් කිසි කෙනෙකුගේ මනසේ පෙරපසු ඒ සද්ද වල ද්‍රව්‍ය කාරණා නැත්තම් ඈ මේ දෙර සද්දයක්, අස සද්දයක්, රත සද්දයක්, මනස සද්දයක්, ළමේ කෑ ගහපු සද්දයක්, කාර් එකක සද්දයක්, බස් එකක සද්දයක් කියලා සද්ද නැත්තම් එතකොට සද්ද වලට ද්‍රව්‍ය කාරණා නැත්තම් ද්‍රව්‍ය කාරණා වලට සද්ද නැත්තම් මෙන්න මේ බඳු ඇත්තක් තමයි සද්ද රූපයේ සත්‍ය ස්වභාවය. එතකොට අපිට හම්බ වෙන එහෙනම් මේක තමයි සම්මුදියේ සත්‍ය සත්‍ය කියලා. එතකොට සද්ද රූපයේ සත්‍ය ස්වභාවය කියන්නේ ඔන්නෝම කෘත්‍ය කියලා කියන්නේ මේ මට්ටමට අපේ මනස ගත යුතුයි. පිරිසිදු දැක්ක කියලා කියන්න නම් ওই මට්ටම දකින මට්ටමට අපේ මනස හදා ගන්න ඕනේ. සම්මුදියේ සත්‍ය ප්‍රහාණය කොට යුතුයි. එහෙනම් මේ සද්ද ඇහෙනකොටම කාර් බස් අපේ මනසේ උපදින්න කිසි විදිහකට කටයුතු කර යුතුයි. සද්දේ සද්ද මාත්‍රයක් විතරයි කියන තැනකින් ඇහෙනවා සත්‍ය මේ දුක්ඛ සත්‍ය සත්‍ය එනකොට සමුදියේ ප්‍රහාණය වෙලා නම් කාර් බස් මුකුත් නැහැ. එතකොට ඉබේමයි නිරෝධ සත්‍ය කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ඉස්සර වෙලාම අපිට හම්බ වෙන්න ඕනේ ඔන්න ඔය රූපේ කියපු විදිහට, සද්ද කියපු විදිහට උපාදාය රූප ටික දකින්න වෙන වෙනම ඔන්න ඔය ගති ටික ඉස්සෙල්ල දැනගන්න. ඒ දැනගෙන ඒ දැනගත් ධර්මතාවයේ ජීවිතය කරගෙන ජීවිතය වෙලා පවතින මට්ටමටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ඒකද අපි රහතන් වහන්සේ කෙනෙක් ගැනද කතා කරන්නේ? එතනද තියෙන්නේ මොකද්ද? සද්දේ ගැටෙන්න තියෙන හේතු ටික නිසා සද්දේ කියන එකක් ඇති වෙන හේතු ටික නැති වෙනවා. මේ හේතු ටික නිසා සද්දේ හටගෙන සද්දේ නැති වෙනවා නේද කියලා ඒ ගැන දන්නා වූ දක්නා වූ තව චිත්තචෛසික ටිකක් ඉපද නිරුද්ධ වෙන සිද්ධියක් තියෙනවා. ඔහොම සිද්ධියක් වෙන තැනක අපි පුද්ගලෙක් දකිනවා. ඉතින් මම මතක් කළේ මෙන්න මේක තමයි ලෝකී කෙලවර. ලෝකී කෙලවර කිව්වේ ඔන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ආයතන ටික ද්‍රව්‍ය කාරණා එකතු නොවි ඒ ඒ ආයතනෙ හුදකලා වෙලා හුදකලා වෙච්ච ආයතනෙටද වෙන කැලි මුකුත් නැතුව ඇහැට පෙනෙන්න තියෙන දේ පෙනීම විතරමයි ආය වෙන කැලි වලට අයිති නැහැ. ඒ කියන්නේ ඒකේ සද්දය අහන්න පුළුවන්, ගඳ සුවඳ ලබන්න පුළුවන්, කයින් අල්ලන්න පුළුවන් කියලා එහෙමත් නැහැ. පෙනෙන දේ තුලද හරයක් නැහැ. ඒ කියන්නේ පෙනෙන දේ තුලද ශුන්‍යයි තුච්චයි. පෙනීම පෙනීම මාත්‍රකින් ඒකේ රත්තරන් රිදී මුතු මැණික් කියලා වාසනාව ගෙනත් දෙන. එහෙම නැත්නම් ඒ පෙනෙන දේ තුලද අපිව මරන්න එනවා, කපන්න එනවා, කොටන්න එනවා, අවාසනාව ගෙනත් දෙනවා කියන නිමිති නැහැ. වෙන දෙයකට අයිති නැතුව විතරක් නෙමෙයි මජ්ජමන්තන ලිප්පති මැදද අහුවල තියෙන්න බෑ, තැවරලා තියෙන්න බෑ. ඒ විදිහට වුණොත් සබ්දය කියන එකෙන් ඇහෙන සබ්දය පේන එකට සම්බන්ධ නැහැ, නාසයට සම්බන්ධ නැහැ, දිවට සම්බන්ධ නැහැ, කයට සම්බන්ධ නැහැ. ඒ සම්බන්ධ නැතුව විතරක් නෙමෙයි ඒ සබ්දයටද ද්‍රව්‍ය කාරණා නැති වෙනවා. ඒ කියන්නේ භයානක සබ්ද ඒක නෑ. වාසනාව ගෙනත් දෙන සද්ද දෙන්න බෑ. එතකොට මෙන්න මේ මට කියන ලෝකේ කෙලවර කිව්වා. තේරුණානේ? දැන් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් එතකොට ඔය තමයි සත්‍ය ඥාන කියන සැබෑවටම පවතින ඔය මට්ටම නම් දැන් ලෝකේ කිව්වේ ඔහොම පවතින මට්ටමක් තුල ඇහැට පෙනෙන මේ රූපේ තුල මොන තරම් වස්තු ඕගලන්ට තියෙනවද කියලා බලන්න. රන්, රිදි, මුතු මණික්, හරක බාන, ගෙවල් දුරවල්, ඉඩ කඩම්, ගහ ගන්න, බැන ගන්න, මරා ගන්න තරම් කොච්චර වස්තු තියෙද? මේක තමයි ලෝකේ ස්වභාවය. ලෝකයේ ඇතුළ කනට ඇහෙන ශබ්ද තුල ඔගලන්ට චර ශබ්ද තියෙද වාසනාව වාසනාව ගෙනත් දෙන. එහෙම ශබ්දයට ද්‍රව්‍ය කාරණා එකතු වෙලා හම් වෙන මානසික මට්ටම තමයි ලෝකයේ කියලා කියන්නේ. පේන රූපෙට රූපය ඇතුලේ ද්‍රව්‍ය කාරණා හම් වෙන මට්ටම තමයි ලෝකයේ කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයට අරමුණු හම් වෙනකොට ඒව ඇතුලේ ද්‍රව්‍ය කාරණා හම් වෙන මට්ටමට කියන මොකද්ද? ලෝකයේ කියලා. එතකොට ලෝකේ ඉන්න කෙනෙකුට කවදාවත් ලෝකෝත්තර වෙන්න බෑ. ඇයි ඒ? ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකෝත්තර වෙන්න බෑ කියලා කියන්නේ. දකින්න පෙර තිබුණා, දැක්කයන් පස්සේ තියෙනවා, තියෙන දේ පේනවා කියන මට්ටමක ඉන්න කෙනෙකුට දකින්න පෙර තිබ්බා නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි, අවස්ථාවට හටගෙන නැති වෙන කියන මට්ටමක් හම් වෙනවද? ආලෝකයේ අඳුරයි කියන දෙක එකට තියේද? එකට තියෙන. දකින්න ඉස්සෙල්ල තිබ්බනම් දැක්කයන් පස්සේ තියෙනවනම් එහෙම තියෙනවා කියන්නේ අනිත් පැත්ත නෑ කියන එක. අනිත් පැත්ත නැත්තම් මේ පැත්ත නෑ කියන එක. ඒකයි හැම වෙලාවෙම නිවන සහ සසර කියන ධර්ම සාධක. හැබැයි ඉතින් ලෝකේ කෙලවරකට යන්නේ නැතුව දුක් කෙලවර කරන්න විදිහකුත් නැහැ. ලෝකේ ඇතුලේ ඉඳගෙන මොන විදිහට දුක කෙරෙන්නේ නැහැ. හොඳට මතක තබාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව. ආදිත්ත පරයය කියලා සූත්‍රයක් මහණෙනි සබ්බම් වික්ඛවේ ආදිත්ත මහණෙනි සියල්ල ඇවිල ගන්නාලදී කුමන සියල්ල ඇවිල ගන්නාලදී ඇහැ ඇවිල ගන්නාලදී රූපය ඇවිල ගන්නාලදී චක්කු විඥාන ඇවිල ගන්නාලදී චක්කු සම්පස්ස ඇවිල ගන්නාලදී චක්කු සම්පස්සෙන් උපන්න සුවෝ දුක්ඛ නොතුක්නසු වේදිතේ කියන හේද ඇවිල ගන්නාලදී කියලා පෙන්වනවා. ඒ කිව්වේ දැන් මේ ඇහැට පෙනෙන රූපායතනයේ ඇතුලේ ගොඩාක් නිලතල දරන මිනිස්සු ඉන්නකොට වටිනා වස්තු, ගෙවල්, දුර්වල් යාන වාහන ඉදකඩන් තියෙන මේ ඇහැට පෙනෙන රූපයක් නෑ. එතකොට දැන් මේ ඇහැට පෙනෙන රූපායතනයේ ඇතුලේ මේ තරම් වස්තු අපිට තියෙද්දි මේකෙදි අපිට පුළුවන් කමක් නැහැ කෙනෙකුට ලෝකෙ එළියට එන්න බෑ. ලෝකෙ ඇතුලේ ඉන්න කෙනෙක් එළියට නෑවිල්ල දුකින් මිදෙන්නෙත් නෑ. ලෝකෙ ඇතුලේ ඉන්නෝ වගේ තමයි මේ පෙනෙන හැම අරමුණු වල අපිට ගොඩාක් වටිනාකම් වලින් අහුවෙලා තියෙනවා නම් වටිනාකම් පෙනෙන මට්ටම තමයි ලෝකෙ කියලා කියන්නේ. එතකොට යම් දවසකදී ඉස්සෙල්ල ලෝකේ ඇතුළේ තියෙන දේවල් අතහැරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ සියල්ල ඇවිල්ල ගන්නා ලද්ද කියලා මේ ලෝකේ ඇතුළේ දේවල් වලින් තමන්ගේ ජීවිතයට දුක ගෙනත් නොදෙන එකදු වස්තුවක්වත් නැහැ කියලා දකින්න. මේ රූපායතනේ ඇතුලේ රන් රිදි මුතු මණික් කියලා මෙහෙම පෙනෙද්දී ඊට මෙතන උරුම වෙන්නේ ප්‍රිය විප්‍රයෝග සහ ප්‍රිය සම්ප්‍රයෝග දුක් වස්තු එක්ක ප්‍රිය දේවල් ලැබෙනවා එක්ක අප්‍රිය දේවල් ලැබෙනවා එක්ක මේ ප්‍රිය දේවල් නැති වෙනවා අප්‍රිය දේවල් ළඟට එනවා කියන දුක් දෙක ඒකාන්තේ මේ පෙනෙන වස්තු ඇතුලේ තියෙන වස්තු හම්බෙනකොට උරුමවමයි. ඔකට ප්‍රිය අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය සහ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන දුක් දෙක තියෙනවමයි. ඒ හින්දා මේ පෙනෙන වත් එක්කම ඒ තුළ වටිනාකම් රන් රිදී මුතු මැණික් හම්බ වෙන මානසික මට්ටම තුළ හම්බ වෙන හැම දෙයක්ම දුකම ගෙනත් දෙනවා කියන පරයයන් තමයි සියල්ල ඇවිල ගන්නලද කිව්වේ. කනට ඇහෙන ශබ්දය තුළ මොන විදිහට අපිට ඒ ඇහෙන ශබ්දේ ද්‍රව්‍ය කාරණා එකතු වෙලා හම්බ වෙන්නේ අපිට හම්බ වෙන දේවල් හොඳ සහ නරක කියලා දෙකට බෙදෙනවා. හොඳ දේවල් ලැබුණොත් ඒක නැතිවීමෙන් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයත් නරක දේවල් ලැබුණොත් ඒකෙන් අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛයත් කියන එකට බෙදිලා මිසක අයින් වෙන්නේ නැහැ. නාසයට ගන්ධයක් හම්බ වෙනකොට ඒ ගන්ධයට මල් සුවඳ මේ හඳුන් කුරු සුවඳ කියලා මොනවා හරි ඒ ගන්ධයට සුවඳ දුකට කියලා ද්‍රව්‍ය කාරණා එකතු වුණොත් අපිට ප්‍රිය විප්‍රයෝග දුක්ඛ සහ අප්‍රිය සංපයෝග දුක්ඛ කියන දෙකට බෙදලා මිසක නතර වෙන්නේ නැහැ. මේ පරයය මම කෙටියෙන් කියන්නේ මේ පරයයෙන් තේරුම් ගන්න සබ්බම් වික්ඛවේ ආදිත්තං කියලා කිව්වේ එකයි කියලා. අර මම කියන්නේ මහ විශාල ගිනි ගොඩක් ඇතුළට ගිහිල්ලා කෙනා ගිනි ගොඩ ඇතුලේ ඉන්නේ නමුත් නොපිච්චින්ද කියලා ඒ පැත්තට පයින්නවා මේ පැත්තට පයින්නවා එහාට පැනලා මෙහාට පැනලා උත්සාහවත් වෙවි ඉන්නවා ගිනිගොඩ ඇතුළේ නොපිච්චිටියකෙද බෑ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ මේකට කියන්නේ ස්පර්ශ ආයතන 6 කිව්වට මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ තියෙන ලෝකෙ තුල කවදාවත් දුක් නොවි ඉන්නවා කියන එකක් නෑ. කින් නිදෙන්න කියලා ස්පර්ශ ආයතන 6 ඇතුළේ යහට පැනපැන මෙහාට පැනපැන රූප බලනවා සද්ද අහනවා ගඳ සුවඳ බලනවා රස විඳිනවා තවත් වැඩිමනක් ඒ ස්පර්ශ ආයතන 6 ඇතුළේ මේ ඉඳගෙන බණ භවනා කරනවා කියන මට්ටමකද අපි කරන්නේ ඒද හොඳට දකින්න කින්නේ පොඩ ඇතුළේ නොපිච්චිනවා කියන අදහසින් තමයි කරන්නේ එහාට මෙහාට පැනපැන ඒත් පිච්චෙන කින පොඩ ඇතුළේ එහාට මෙහාට පැනලා නොපිච්චී ඉන්න උත්සාහවත් වෙන කෙනත් කිසිම උත්සාහයක් නැතුව අද්දක බැඳගෙන ඉන්න කෙනත් දෙන්නම පිච්චෙනවා. ඒ වගේ මේ ජරා මරණ දුකෙන් මිදෙන්න ඕනේ කියන අදහස් ඇතුව මේ ගිනි ගොඩ ඇතුළේ වෙහෙසෙනවා නම් කෙනෙක් එයා. ඒක කිසිම වෙහෙසීමක් නැහැ. ඔහේ කෙලස් ගොඩ යම් කිසි කෙනෙක් යනවා නම් එයා. දෙන්නම ජරා මරණ යනුව තාම යනවා මිසක නතර වෙලා නැහැ කියන කාරණාව තේරුම් ගන්න. තේරුම් අරගෙන යම් වෙලාවකදී මේ ගින්නෙන් එළියට එන්න ඕනේ. ඒ කියන්නේ සබම්බික්ක ව්‍යාධිත සියල්ල අවිල ගන්නහලද කියලා කිව්වේ මහා විශාල ගිනි ගොඩක් යකඩ කෑලි, ටින් කෑලි, බෙලෙක් කෑලි මේ වගේ තහඩු කෑලි මහා ගොඩක් දාලා තියෙනවා නම් තනි වචනෙන් අපිට කියන්න පුළුවන් නේද මේ ඔක්කොම රත් වෙලා තියෙන්නේ කියලා. කියන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකය ඇතුලේ මේ ඔක්කොම රත් වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් මොකද ජනස. හොඳට එක කාරණාවක් හිතින් තේරුම් ගන්න ස්පර්ශ ආයතන 6 සහ ස්පර්ශ ආයතන 6 ඇතුලේ ජීවත් වෙන සිද්ධිය. ඔකට කියනවා අජෝසය තිට්ඨති කියලා. හම්බ වෙන ආයතනයේද තව ආයතන ටිකක් එකතු කරලා ලෝකේ හදලා තියෙනවා. එතකොට ද්‍රව්‍ය කාරණා හම්බ වෙයි. ද්‍රව්‍ය කාරණා හම්බ වෙනකොට ඇහැට පෙනෙන රූප තුල ද්‍රව්‍ය කාරණා හම්බ වෙන තාක් හොඳ සහ නරක කියලා දෙකකට විදෙනවාමයි හොඳ දෙයට කැමති නරක දෙයට අකමැති කියලා ඇලීම් ගැටින් දෙක ඇති වෙනවාමයි ඊට පස්සේ හෝ නරක දෙයට පටගියේ හොඳ දෙයට ලෝභය කියන එක ඇති වෙනවාමයි ලෝභ දේශ දෙක ඇති කරපුළු මෝහේ තියෙනවාමයි කෙනක නවත්තන්න බෑ මේ රාග දේශ මෝහ කියන ගණයට යනවා රාගක්යෝ දේශක්යෝ මෝහක්යෝ නිබ්බාණං කියලා කිව්වේ යම් කිසි කෙනෙක් මේ පැහැසටහන පැහැසටහන පමනක් මෝනොත් මේ දොරටුවෙන් පස්සෙන් පස්සට ඇවිල්ලා එළියට ආවොත් ස්පර්ශ ආයතනෙන් එළියට ආවොත් මේ පෙනෙන රූප ආයතනේ කිසිදු වස්තුවක් යාට නැති වුණොත් ජීවිතේ වාසනාව ගෙනත් දෙන්න ලාභේ ලබා දෙන වස්තු නැති වුණොත් එයා ඇලෙන්න නැහැ අවසන ලබා දෙන වස්තු නැති වුණොත් ගැටෙන්න නැහැ ඒ වස්තු නැති වුණොත් ඇලීම ගැටීම නැහැ කියන ලෝභ දේශ දෙක නැහැ ඒ හින්දා යට මෝහත් නැහැ එතකොට රාගක්ඛ දේශක්ඛ මෝහක්ඛ කියලා කිව්වේ වෙන මොකුත් නෙමේ අන්න අර වස්තුන්ගේ සත්‍ය ස්වභාවය උපමනකි දොරටුව ගාවට ආපහු ආපේක හරියට ගෙයක් ඇතුලේ ඉන්න කෙනෙක් අනුක්‍රමයෙන් පිටිපස්සෙන් උළුවස්ස ගාවට ආපහු ගෙයින් එළියට එන්න ආව යක්තේ ඒ වගේ ස්පර්ශ ආයතන 6 ඉඳලා මේ ආපහු ස්පර්ශ ආයතන එළියට එන්න කියන ගමන මේ ටික ඉගෙනගෙන ඊට අනුව සිතලා ස්කන්ධ ධාතු ආයතන හුරු කරන්න කියලා ප්‍රතිචර්ණා සදේශනා කරන්නේ වෙන ක්‍රමයක් ඇත්තම නැහැ මම රූපකලාප බලුවා කියලා රූපකලාප බිඳි කියනවා හිතුවා කියලා මට මේ ධර්මයන්ගේ සත්‍යය එන්නේ නැහැ ඒක ඒ විදිහටම අහලා ඒ විදිහටම ගත යුතුයි කියන එක අවධාරණයෙන් මතක් කරනවා මොකද මේක තථාගත වචනේ මම මේ රූපේ මේ දැන්ද රූප කලාප 10000 ගණනක් බින්දි බින්දි යනවා වරක් බලපු ඒ වස්තුව දිහා නැවත වරක් බලන්න බෑ මෙච්චර අනිත්‍යයි නේද කියලා සමතකමට හඳකින් හිත වඩවඩ මං ඔහොම හිත හිතා ඉන්නවා කියන්නේ මට ඔය පෙන්නපු වර්ණ සතහන කියන්නේ මෙහෙමයි කියන ගති ටික මගේ ජීවිතේට කවදා අවබෝධ වෙන්නේ අවබෝධ වෙයිද වෙන්නේ ඒක ඉගෙනගෙන ඒකට හිත තියන්න ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ යම් කිසි උපද්‍රවයක් තියෙනවනම් විපතක් තියෙනවනම් හානියක් තියෙනවනම් අලාභයක් තියෙනවනම් ඒ හැම විපතක්ම හානියක්ම උපද්‍රවයක්ම අලාභයක්ම වෙන්නේ බාලයට මහණේ පඬිත්වයට වෙන විපතකුත් නැහැ අලාභෙකුත් නැහැ හානියකුත් නැහැ උපද්‍රවයකුත් නැහැ ඒ නිසා විමසා බලා කටයුතු කරලා පඬිත්වයක් වෙන්න කියලා කියනවා ඒ වෙලාවේ ආනන්ද හඳුරහන භාග්‍යතුමාද කෙසේ විමුක්තිය බල කටයුතු කළත් ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් උපාද වශයෙන් විමසා බලා කටයුතු කළ පඬිත්වයේ පෙන්වන්නේ කියලා. ඉතින් මේ පින්තුන් මතක් කරන්නේ මේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් විමසන්න කිව්වෙ වෙන මොකුත් නෙමෙයි. එතනයි මේ නිධානය තියෙන්නේ. මේ ලෝකෙ ඇතුලේ විඳින දුකෙන් වෙනම පෙනෙන්නේ මේ සත්‍ය නොදැන මේ අවබෝධය නොදැන මේ ස්පර්ශ ආයතන 6 ඇතුළත බැහැගෙන විඳින දුක තේරෙන්නේ මේ සත්‍ය තේරුණාමයි. ඉතින් එතෙන්ට දකින්න කටයුතු කරන්න මේ ඒක ඕෆ් කරලා